නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විකෝ භෝසු දෙපින් ගත්තේ මනුස්සානං සාංජකං මනස භූතෝ සද්ධම්මේ ලබේ සද්ධම් අනුත්තරං චාවේ සද්ධා නිත්තාකේ මූලජාතා ප්‍රතිද්ධිතා යාව ජීවං අසංහිරා සද්ධම්මේ සුප්පරේවිතේති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුංගෝපාද්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දේවා ශ්‍රවණ සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. දේවා ශ්‍රවණ කියන්නේ දෙවියන් දෙව්ලොවෙන් චුත වෙන අවස්ථාවේ සිදුවෙන අනුශාසනාවක්. දිවි ලෝක තියෙන හයක් එක සත්වලෙක චාතුරු මහරාජික තාවතිංස යාම කුසිත නිර්මාණතේ සහ පරිනිර්මිත වසවර්ති කියලා. මේ දිව්‍ය ලෝක හයේම තියෙනවා දිව්‍ය විමාන, දිව්‍ය කල්පෘක්ෂ, දිව්‍ය උද්‍යාන. එන් මේ කියවෙනවා තවතිස භවනයේ ප්‍රවෘතියක්. තවතිංස භවනය කියන්නේ සත්‍ර භවනය, දෙවැනි දිව්‍ය ලෝකය. ඒ මේ දෙවැනි දිව්‍ය ලෝකයේ මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 100ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, දිව්‍ය වර්ෂ 1000ක් පරිමාණයයි. දිව්‍ය වර්ෂ 1000 කියන්නේ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. ඒ දිව්‍ය ලෝකවල දෙවියන්ගේ සුඛ වීමේ අවස්ථා තියෙන තුනක්. ඒ එකක් තමයි සිද්ධා පදෝසිත, අනික මනෝ පදෝසිත, තුන්වෙනි එක ආයුෂ ගෙවීම. සිද්ධා පදෝසිත කියන්නේ සමහර දෙවි කෙනෙක් දිව්‍ය විමාන, දිව්‍ය කල්පෝක්ෂ, දිව්‍ය උද්‍යාන ආදී තැන්වල එළිසෙල්ලෙමින් කාලය ගෙවනවා. මනුස්ස වර්ෂ 100කට එක දවසයිනේ. ඒ නියම දවසේදී දිව්‍යමේ සුභා භෝජනේ වැළඳිය යුතුයි. ඒ දිව්‍යමේ සුභා භෝජනේ නොගත්තොත් එක දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ. දෙවියන්ගේ දිව්‍ය ශරීරයේ බොහොම සූමලි බැවින් නිරාහාර එක දවසක පවතින්නේ නැහැ. එනිසා ඇත්තෝ තුත වෙනවා. ඒක ක්‍රීඩාවෙන්ම කාලේ ගෙවුව නිසායි ඒ මරණය තුතිය. ඒක නිසාකට කියන සිද්ධා පදෝසික තියෙනවා. මනෝ පදෝසික කියන්නේ සමහර දෙවි කෙනෙක් අනිත්‍යයේ සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. මනුෂ්‍යයන්ට වඩා දෙවියන්ගේ සිරුර බොහෝම සූමැලි බැවින් ඒ වෛර සිත, දේශ සිත පහළ වුණොත් එහෙම උරුද වස්තුව දැවිලා ඒ මොහොතේම කලුරිය කරනවා. ඒකට කියනවා මනෝ පදුසික. එහෙම කලුරිය කරන අය සුගතියකට යන්නේ කෙනෙම නරසාදියට යන්නේ. නපුරු සිතින් චුත වෙන බැරි. තුන්වෙනි තමයි ආයුෂයගේ ගෙවීම. දිව්‍ය ලෝකේ පරමාර්ථ අඩු වැඩි වීමක් නෑ මනුලෝකේ. මනුෂ්‍ය ලෝකේ නම් කාලික අවුරුදු අසංකේයයක් ආවිසයි. තව කාලයකට 10 වසරකටත් බහිනවා. ඒ කලින් කල ඇති වෙන අඩු වෙන වැඩි වෙන වර්ෂ ප්‍රමාණය වගේ දෙවලුව පරමාර්ථයේ අඩු වීමක් වැඩි වීමක් නෑ. එනිසා දෙවලුව තෞතිසා භවනයේ නම් මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඉඳලා එයින් චුත වෙනවා. සමහර දෙවි කෙනෙක් දෙවලොවෙන් චුතයේ ඒ දිව්‍ය ලෝකෙම උපදිනවා. සමහර කෙනෙක් ඉහළ දිව්‍ය ලෝකවලටත් යනවා. සමහර කෙනෙක් දිව්‍ය ලෝක හයේම වරින් වර ඒ තැන්වල පහළ වෙනවා කුසල් උත්සන්න නිසා. එහෙම දෙවි කෙනෙක් චුත වීමට ආසන්න වෙලාවේදී දෙවි දේවතාවු ලකුණු දැනගන්නවා කරුණු පහකින්. මාලා මිලා යන්ති, වත්තානි කිලිස්සන්ති, පච්චේහි සේදා මුච්චන්ති, මුතේ දුබ්බන්නම් දුබ්බන්යන් ඔක්කමති, දේවෝ දේවාසනේ නරමති මේ කියන ලකුණු පහක් ඇති වෙනවා. දෙවියන් සැලඳගෙන සිටින දිව්‍යමය මල් පර වෙනවා. කවදාකවත් පරෙන්නේ නැති මල් පර වෙනවා. දිව්‍යමය වස්ත්‍රාභරණ කිලුතු වෙනවා. කිසිලෙන් දහදිය වැගිරෙනවා. මොහොනේ දුර්වර්ණ බවක් ඇති වෙනවා. දිව්‍යමය ආසනවල වාඩි වෙන්න සැතපෙන් දෙපා වෙනවා. මෙන්න මේ ලක්ෂණ පහ ඇති වුණාම අලිකුත් දෙවියෝ දන්නවා දැන් මේ දිව්‍ය රාජය නැත්නම් දිව්‍යාංගනා සුඛයෙන් දාසන්නයි කියලා. එම අවස්ථාවේ එක්කාසු කරගෙන යන නන්දන වනයේක ඒක තමයි දිව්‍ය ලෝකෙතම ඉහෙරම උයන. මේ නන්දන වනයේක ගිහිල්ලා මේ දෙවියන් එක්කාසු වෙලා මේ සුඛයෙන් සෝදානන් සිටිනා වූ දිව්‍ය පුත්‍රයාට දිව්‍යාංගනාට අනුශාසනාවක් කරනවා. ඉතෝ භව සුගතින් ගච්ඡේ ඉතෝ භව සුගතින් ගච්ඡේ මේ දුකානේ මේ දෙවලෝකෙින් පිටව මනුලෝ නැති සුගතියට යන්නේ සුගතියට යන්නේ කියලා අනුශාසනා කරනවා. ඒ ලකුණු පහ ලැබීමේ මනුස්ස වර්ග ප්‍රමාණයෙන් දින 7ක් ඇතුළතයි ඒ දිව්‍ය පුත්‍රයා දිව්‍යාංගනාව එන්තු වෙන්නේ. තෝතේ අනුශාසනාවේදී කියන අදහස තමයි මේ ධාතා දෙකේ දැක්වෙන්නේ. ඉතෝ භෝ සුදකින් ගච්ඡේ මනුස්සානං සහවියත. මේ දුකානේ මේ දෙවලෝකෙින් තුතේ මිනිස්යන්ගේ සහායතාව නම් වූ මනුලොවනෙක සුගතිය උපදින්නේ. මනුෂ්‍ය භූතේ භූතෝ සද්ධම්මේ ලබ සද්ධම් අනුත්තර. මනුෂ්‍යේ කුබාට සත්‍යලා බුද්ධ ශාසනයේ හිලා ශ්‍රේෂ්ඨ වූ අනුත්තරෝ සද්ධා පිහිටුවා ගන්න. සාමී සද්ධා නිමිත්තාස මූල ජාතා ප්‍රතිෂ්ඨිත. ඒ ඔබේ සද්ධාව බුද්ධ ශාසනයේ හිලා මුල් දැකගත් ස්ථීර සද්ධාවක් කරගන්න. යාව ජීවං අසංහේදා සද්ධම්මේ සුප්ප වේදිති ස්වාඛාතෝතේ සද්ධර්මයේ කෙරෙහි ජීවිතාන්තය දක්වා නොසැලෙන අසංහේරාක නොසැලෙන සද්ධාවක් බාට පමුණවා ගන්න. තතෝ ඕපදිකං පුඤ්ඤං කත්වා දානේ නැතම් බරු. එයින් නොනැති නිවන දක්වාම ගෙන යා හැකි දානාදී කුසල් බහුලව සිද්ධ කර ගන්න. ඒ බහව කුසාලයක් කරගෙන නැවතාතාසේ මේ දෙව්ලෝකෙන්නේ කියනයි අනුශාසනාව. ඉතින් මේකේ නිතාම පැහැදිලි වෙනවා දෙවියන්ගේ බලාපොරොත්තුව දෙව්ලෝකෙන් තුතේ මනුලෝකට සැලෙන්නේ. හේතුව දෙව්ලෝකයේ නිස්සානවල සම්පත් ලැබුණේ මනුෂ්‍ය ලෝකයේදී සිද්ධ කර ගන්නා ලද දාන සීල භාවනා කුසල සම්පත්තිය නිසායි. නැතත් මනුලෝකතාවත් ඊට වඩා කුසල වැස්තරින දෙව්ලෝකට බමලෝකට නිවනට යන්න පුළුවනි. එනිසා තමයි දෙවි දේවතාව මේ විදිහට අනුශාසනා කරන්නේ. දිව්‍ය ලෝක හයක් තියෙනවා කියලා මුලින් සඳහන් කළා. එයින් චාතුරු මහ රජුක දිව්‍ය ලෝකයේ පිහිටා තිබෙන්නේ මේතනේ පසන් යොදුන් 42000 කියලයි. එයින් යොදුන් 42000 කියලින් තව කුසාවද එයින් යදුම් දෙසාලිස් දාසකට ඉහලින් යාම දිවදෝ. එන දිවලෝක හයම එකින් එකට යදුම් 42000න් 42000න් ඉහලට පිහිටා තිබෙන්නේ. එක එක දිවලෝකයක වාත ප්‍රමාණ කියන්නේ යදුම් 10000යි. දිවලෝකෙන් දිවලෝකයට ආයු වර්ණ සප බල ඓශ්වර්ය අධිකයි. මනුෂ්‍ය වර්ග ප්‍රමාණයෙන් අවුරුදු 50ක් කාල පළවෙන්නේ චාතුරු මහ රජාගේ දිවලෝකයට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්ද දිව්‍ය වර්ෂයේ 500ක් පරණාලිසයි. මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 90 ලක්ෂයක් වෙනවා. මනුලව අවුරුදු 100ක් සාපිතාවනට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂ 1000ක් පරණාලිසයි. මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3 කෝටි 8 ලක්ෂයක් පරමාස වෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් යාම දිව්‍ය ලෝකයට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂය 2000ක් පරණායිසයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු වෙනවා. හතරවෙනි සුසිත දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂය 4000ක් පරණායිසයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙනවා කුසිත දිව්‍ය ලෝකයක බෝධිසත්වයන් වාසය ඉන්න තැනට. පස්වෙනි නිර්මාණාති දිව්‍ය ලෝකයේට මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 800ක් එක දවසයි. එනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂය 8000ක් පරම ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් තියෙනවා. ආයෙනි පරණවිනික වසවක දිව්‍ය ලෝකයේට මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් එක දවසයි. එනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂ 16000ක් පරම ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි. දැන් මේ කියන්නේ දිව්‍ය ලෝකවල දුර ප්‍රමාණය සහ ආයුෂ ප්‍රමාණය. දිව්‍ය ලෝක හයේම තේලියද පරමාස වින්දොත් එහෙම කොච්චරද? 1228 කෝටි 50 ලක්ෂයයි පරමාස ඔක්කොම දිව්‍ය ලෝක හයක තියෙන්නේ. 1228 කෝටි එකොත් 50 ලක්ෂයයි. දැන් මෙතෙන් මේ සඳහන් කරන්න යන්නේ මේ මනුලවත බොහෝකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනින් යෝනිතෝ මනසිකාරය සහිතව සුගතියට නිවනට යන ධර්මානුධර්ම ප්‍රතිපදාව ඉදෙන්න තරම් සුදුසු පුණ්‍ය වාසනාවක් ඇතුව උපදින්නේ බොහෝකෙන් දෙවලෝ ඉඳලා සමාන වේක ඉහළ දිව්‍ය ලෝකවල ඉන්න දෙව් රජවරු එළැන්නම් මනුලෝකයට එවෙනවා. කිනතුන් ආලාති කුසමහරජුරුවන්ගේ උත්පත්ති ක්‍රමය. කුසමහරජුරුවන්ගේ මවතුමිය සීලවතී. ඒ පවුලේ රජ පවුලේ කිසිම දරුවෙක් සිටියේ නැහැ. පස්සේ රජතුමා මේ විෂෝවරුන් කිව්වා දරු සම්පත් ප්‍රාර්ථනා කරන්න කියලා. සීල වැති අගමෙහිසේ බොහොම සීලවන්ත කෙනෙක්. එතුමිය අටසිල් සමාදන් වෙලා දෙවියන්ට ආරාධනා කරමින් පාර පෙදැස්සා. ඔය අවස්ථාවේදී සද්දෝ රජතුමා මේක දැකලා මහලු බ්‍රාහ්මණ වේශයකින් ඉස්සරහට ආවා. මනුෂ්‍ය වේශය වළාගෙන. අයිලා මේ දේවගේ අතල්ලගෙන ගිහලා තමන් මවාගත්ත කුඩා තල්පතකට ඇතුළුණා. ඒ මොහොතේදී සද්දෝ රජුරුවන්ගේ අනි මහා පුණ්‍යවන්ත බෝධිසත්ව දිව්‍ය රාජයේට ආරාධනා කළා. මේ මව කුසේ පිළිසුඳගන්න එසේ සිද්ධ වුණා. ඒ තමයි කුසමහා රජුරුවන් බාටපත් වෙලා මුළු ජම්බුද්වීපයේ පොළඹෙමින් අහං කුසෝ කියන වචනේ මුළු ජම්බුද්වීපයේම කලඹෙමින් පුදුම තේජවන්ත රජ කෙනෙක් හැටියට රාජ්‍ය කළා බෝධිසම්භාර පිරිවේ කුසමහා රජුරුවෝ. ඔය වගේම වේදේ රජ කාලයේදී මිථිලා නගරයේ වේදේ රජතුමා රාජ්‍ය කරන කාලයේදී නැගෙනහිර යවනඳුන් ගමකේන නියම් ගමක සුමනකෙනි සිටුවරයාට පුත්ව මහසුදු පඬිතුයන් වහන්සේ උපන්නේ සද්දව රජුතුමාගේ අමින් ආරාධනාවෙන් මනුලෝ පහළ වින් වශයෙන්. ඒ මෞකයේ දෙසල බොහෝම සීලවන්ත ගුණවන්ත පිරිසක් බැවින් ඒ ඇත්තන් වෙත මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ පිටත් කරේ වූවා. ඒ මහා බෝසතාණන් වහන්සේ මහසුද නමින් ප්‍රසිද්ධ වුනේ උපදින දවසේදී සද්දෝ රජතුමා හඳුන් ගැටයක් අතේ තියුවා. ඒ හඳුන් ගැටේ අතේ තියාන තමයි මේ දරුවා මෞකයෙන් උපන්නේ. මෞතුමේ නිකමට ඇහුවා, පුතා මේ අතේ මොනවද කියලා. මේ දරුවා උපන් වෙලාවේ කතා කළ අම්මේ මේක මහා ඖෂධියක් කියලා. එනිසා මහා ඖෂධි කියලා නම මෙභාවිතා වුණා. හේතුව ඒ හඳුන් ගැටේ ගලගාලා ඒ සිටුවරයාගේ නළලේ පැවරුවා. සිටුවරයාට තිබුණු ආරුදු හතක් සෝනවන රෝගයක් විකඩදයක්. මේක ගලගාලා නළලේ ගාපු ගමන්ම සම්පූර්ණ එක සාදේ සුව වුණා. අන්තිමේදී ප්‍රසිද්ධ වෙලා දිනපතා දාස්කනන් රෝගීන් ඉන්න පටන් ගත්තා. මේ මහා ඖෂධයෙන් ගුණ ලබන ඇස් නැතියත් දන්නේ මේක අඳුන් ගෑම ඇස් පහළ වේවා. තවත් තවත් නානා ප්‍රකාර රෝගාබාධ ඇතුන් මේ අඳුන් ගැටයේ දේ කරලා වතුර දේ කරලා ගලගාල දේ කරලා පොවන්න ගේනෙන් ඔක්කොම සුව වෙනවා. කොරුන් කුදුම් පවා සුව වෙනවා. මේ තරම් පුදුම ආශ්චර්ය ඖෂධයක් තමයි මේ නිසි මුලවගෙන ආවේ. ඒ වාගේ පුණ්‍යවන්ත උත්පත්තියක් ලබන්න හේතු වුණේ දෙව්ලොවෙන් සද්දෝ රජතුමාණන්ගේ ආරාධනෙන්. විශ්වාන්තර මහ රජු රෝපවා මනලෝ පහළ වුණේ සද්දෝ රජතුමාගේ ආරාධනෙන්. විශ්වාන්තර මහ රජුගේ මෞතුමිය කුසකී දේවීන් වහන්සේගේ මනලෝ පහළ වුණේ ශත්‍ර භවනේ සද්දෝ රජුගේ අග්‍රමහේ සිතා දිව්‍යාංගනාව ඉඳලා කළ ආරාධනෙන්. මේ විදිහ කලක දැලුවාම මහ පින් ඇතියේ බොහෝ තෙයින් දෙවොලෝ ඉඳලා එනවා මනලෝකෙ කුසල් පාරමී පුරා ගන්නට. බෞද්ධයන් වශයෙන් අපටත් හිතන්න පුළුවන් අපි කවුරු කවුරුත් ඒ වාගේ සුගතියකින් ලැබෙන්නේ මේ නැවත නැවත සද්ධාගේ ගුණ පිහිටුවාගෙන දානාවේ කුසල් කරන්න පෙළමී සිටින්නේ කියන එක අපිට හිතා සතුටු වෙන්නත් පුළුවන්. හැබැයි මේ මනලෝව කියන එක ඒකාසකින් සුගතියක් වුණාට ඉදින් කාලයේ අනාගතයේදී තව තව එන්නෙන් දුගතියක තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් තොර, සීලයෙන් තොර, ත්‍රිපයෙන් තොර, ඥානයෙන් තොර, ඥානයෙන් තොර, කරුණා මෛත්‍රිය ආදී ගුණයන්ගෙන් තොර ජන සමාජයක් තමයි ඉදිරියට පහළ වෙන්නේ දෙදේ. එසේ නමුත් බුද්ධ ශාසනයේ පවක්නා තාක් සිල්වත් ගුණවත් ධනවත් උතුමන් මනුලෝ පහළ වෙනවා. ධර්මයෙන් ශාසනයෙන් ප්‍රතිපත්ති පුරාගෙන ඒ අතෝ සාසනෙන් ප්‍රයෝජන ලබාගෙන නැවත සුගතියකට යනවා නිවනට යනවා. මේක නිසා අප ගැන අපි සැලකන්නට ඕනේ අපි සතරදී බොහෝ කුසල් පාරමී පුදාගෙන මේ පිරිසක් බැවිනුයි අදාතේ මේ පුණ්‍යාත්මී ජීවිත ලබාගෙන දහසක් බාධක මැද්දේ හරි මේ කසනීපාදී මැද්දේ හරි මේ නිවනට සුගතියට යන ගමන් මඟට හේදී සිටින්නේ අප ඒ අතින් මහා පුණ්‍යවන්ත ජීවිත ලබාගත් නිසායි කියලා හිතන්නට පුළුවන්. සරුවඥන් වහන්සේ දේශනා කළ මේ ගාථා දෙකේ තියෙන වැදගත් තේරුම් තවදන්ද. එතන සඳහන් වෙනවා මනුෂ්‍ය භූතෝ සද්ධම්මේ ලබ සද්ධම් අනුත්තරං කියලා. මනුෂ්‍ය ලෝකයේ ඉපදින අනුත්තර සද්ධාවක් ලබන්න කිව්වා. කුමක්ද මේ අනුත්තර සද්ධාව කියන්නේ? අනුත්තර සද්ධාව කියන්නේ සරුවඥන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී දේශනා කොට වදාලා යාවතා භික්ඛවේ අපදාවා සත්ත අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා තථාගතෝ තේසං අග්ගමග්ගායති යදිදං අරහං සම්මා සම්බුද්ධ යේ භික්ඛවේ බුද්ධේ පතන්න අග්ගේතේ පතන්න අග්ගේකෝපන ලික්ඛවේ පතන්න නම් අග්ගෝ විපාකෝ හෝති. මෙන්න අනුත්තර සද්ධාවේ ඇති මනුලව පානති දෙපායති සූපායති බොහෝපායති සඤ්ඤා ඇති අසඤ්ඤාන සඤ්ඤා නැති සඤ්ඤා ඇත්තේ නැත්තේ නැති මේ වාගේ යම්සා සත්ත ප්‍රජාවක් ලෝකෙට නම් ඒ සීලම සත්‍යයන් අතුරෙන් අරිහත් සම්්‍යා සම්බුද්ධ දස බල ධාරයෙන් වාසී අග්‍රයි. සීලයෙන් අග්‍රයි, සමාධියෙන් අග්‍රයි, ප්‍රඥාවෙන් අග්‍රයි, විමුක්තියෙන් අග්‍රයි, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් අග්‍රයි, ධර්ම දේශනාවෙන් අග්‍රායි, රූප විලාසයෙන් අග්‍රායි, පාරමී සම්භාරයෙන් අග්‍රායි. මේ අග්‍රව සරුවඥන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් සිත පහදවා ගත්තා නම් ඒ පැහැදීම අග්‍රව ප්‍රසාදයක් බවට පත් වෙනවා. මේ අග්‍රව ප්‍රසාදයේ අග්‍රව ආනිසංස ඵලයක් ලැබෙනවා කියන එක මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. ඒ වගේම යම් කෙනෙක් යම්තාක් ලොව ධර්ම සම්පත් ඇතුත් යාවතා භික්ඛවේ ධම්මා විරාගෝතේ සංග්ගමක්ඛායති. යේ භික්ඛවේ විරාගේ ධම්මේ පසන්න අග්ගේතේ පසන්න අග්ගේ කෝකන පසන්න නම් අග්ගෝ විපාකෝ හෝති. ලෝ යම්තා ධර්මයක් නම් මේ සීලම ධර්මයන් අතුරෙන් විරාග සංඛ්‍යාත නිර්වාණ ධර්මයේ අග්‍රයි. ඒ අග්‍රව නිර්වාණ ධාතුව කෙරේ යම් කෙනෙක් පැහැදුනා නම් ඒ අග්‍රව උපසාදයක්. අග්‍රව ප්‍රසාදේ නිසා විපාක යග්‍රභාවයටපත් වෙනවා. යාවතා භික්ඛවේ සංඝාවා ඝනාවා සතාගත ශාලක සංඝෝ තේසං අග්ගමක්ඛායති. යම්තාක් ලොව සංඝ පිළිත් ඇතොත් ඒ සියලුම සංඝ පිළිත් අතුරෙන් සතාගත ශාලක සංඝ රත්නය අග්‍රයි. ඒ සංඝ රත්නය කෙරෙහි යමෙක් පැහැදුනා නම් ඒ අග්‍රව ප්‍රසාදයක්. අග්‍රව ප්‍රසාදේ නිසා විපාක යග්‍ර ලෙස ලැබෙනවා. යාවතා භික්ඛවේ මග්ගාවා ප්‍රතිපදාවා අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. ලොවෙහි යන්තාක් මාර්ග ප්‍රතිපදා ඇතොත් ඒ සියල් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි යම් කෙනෙක් පෑදුනා නම් ඒක අග්‍ර වූ ප්‍රසාදයක්. ඒ අග්‍ර ප්‍රසාදයෙන් ලැබෙන ආනිසංසයත් අග්‍රයි. මෙන්න මේ විදිහට සරුවඥන් වහන්සේ මේ ධාතාවෙන් සඳහන් කළේ ලබ සද්දං අනුත්තරං කියලා. අනුත්තර වූ බුද්ධ රත්නයේ කෙරෙහි, අනුත්තර වූ ධර්ම රත්නයේ කෙරෙහි, අනුත්තර වූ සංඝ රත්නයේ කෙරෙහි, අනුත්තර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි සද්ධා පිහිටුවා ගන්න. එතන සද්ධා සද්ධානමින් කියෙන්නේ චිත්ත සංතානයේ පිහිටුවා ගන්න පිළිගැනීම ප්‍රසාදයයි. යම් වස්තුවක් ගැන පිළිගැනීමක් වෙනනම් ඒක ප්‍රසාදයක්. යම් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙතක් ගන්නකොට වෛද්‍යවරයා ගැන පිළිගැනීමක් තියෙනවා නම් ඒ බෙහෙත ගැනත් යම් විශ්වාසයක් පිළිගැනීමක් තියෙනවා නම් අන්න ඒ වාගේ බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ශික්ෂා ප්‍රතිපත්ති ගැන පිළිගැනීම විශ්වාසය ඇති කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ මේ ශ්‍රද්ධාවේ තියෙනවා ප්‍රභේද 10ක්. සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා, සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා, සම්පත් කන්දන ලක්ෂණ ශ්‍රද්ධා, ඕපප්පන ලක්ෂණ ශ්‍රද්ධා, ආගම ශ්‍රද්ධා, අභිගම ශ්‍රද්ධා කියලා කොටස් 6කට බෙදෙනවා. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නාත්‍රයේ පිළිබඳව හදපත්යෙන් පිළිගන්නවා. බුද්ධ රත්නයේ කාන්තේ සම්මා සම්බුද්ධයි කියලා විශ්වාසය ඇති කරගන්න. ධර්ම රත්නයේ කාන්තේ නෛර්යානිකයි කියලා විශ්වාසය ඇති කරගන්න. සංඝ රත්නයේ කාන්තේ සුපටිපන්නයි කියලා විශ්වාසය ඇති කරගන්න. ශික්ෂා ප්‍රතිපත්තියේ කාන්තේ නිවරදී කියලා පිළිගන්න. මෙන්න මේ රත්නාත්‍රයේ පිළිබඳව යම් හදපත්යෙන් පිළිගැනීමක් විශ්වාසයක් පිහිටුවා ගන්නවා නම් ඒකට කියන සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. දැන් අපි හැමදාම බුද්ධ වන්දනා කරනකොටත් කියනවා නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වදං ආදි වශයෙන්. මට වෙන පිහිටක් නැති බුද්ධ රත්නයේ මට පිහිටයි, ධර්ම රත්නයේ මට එකම පිහිටයි, සංඝ රත්නයේ මට එකම පිහිටයි කියලා අපි සරණ යන. ඒ වගේ පිළිගැනීමද කියනවා සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. ඒ සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව තියෙනකොට නොයෙක් නොයෙක් ශාස්ත්‍රුන් වෙත නැමෙන්නේ නැහැ. කොයිතැනකවත් වෙන ශාස්ත්‍රු ශාසනයක් ගැන කොයිතරම් වර්ණාත්මක විවරණයක් අහන්න ලැබුණත් ඒක පිළිගන්න යන්නේ, ඒක අනුමත කරන්න යන්නේ, ඒක පසුපස යන්නේ නැහැ. තමන් හදපත් දෙන්න තුනුරුවන් කෙරෙහි භක්තියෙන් පිහිටා සිටිනවා. ඒකට කියන සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ අපේ සිත හැම වෙලාවෙම දැස මම්මලක් වාගේ පිපිච්චේ ප්‍රසන්න බවෙන් තියෙන්නේ. මේ සිතේ සමාද රෝ ශෝකේ ඇති වෙනවා, හැඳීම වැළකීම කනගාටුව දුක දුම්නස ඇති වෙනවා, රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ගති පිළිතු ඇති වෙනවා. එතකොට අපේ මේ ප්‍රසන්න සිත අප්‍රසන්න බවට පත් වෙනවා. බුද්ධ වචනේ කියනවා උපතින් ගෙන සිත බොහොම ප්‍රබාසරයි කියලා. උපතින් ගෙන සිත කියන්නේ අපි පටිසන්ධි ගන්නා සිත සමාන භවංග සිත්තේදී. මේ පටිසන්ධි භවංග සිත්තේදී ලෝභාගයේ ක්ලේශයන්ගෙන් තොරයි. ඒ කියන්නේ ඇතිරියෙන් වශයෙන් සමුදාචාර වශයෙන් හිතේ ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් පිළිතු කිසිවක් ඒ භවංග සිතේ නැහැ. ඒ නිසා භවංග සිතේ බොහොම කුසල විපාකයකින් බලෙන් බොහෝ ප්‍රබෝධයි. ඒකට තවත් නමක් කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. නිරුත්සාහ ශාන්ත ස්වභාවය තමයි මේ විපාක සිතේ තියෙන භවංග සිතේ. අද කාලේ නවීන විද්‍යාවේ මේකට කියනවා යටිහෙත කියලා. යතිහෙත කියන්නේ තේරුම ක්‍රියාත්මක නැහැ. ඇතෙන් කණෙන් නැහැ, යෙන් දිවෙන් කයෙන් හිතෙන් අරමුණු ගන්නේ නැහැ. පටිසන්ධි ගන්න වෙලා ලැබිච්ච අරමුණ කෙරෙහි හරියට සමාපත්තියකින් වගේ තමයි මේ භවංග සිත්තේලිය පවතින්නේ. ඒ සිත බොහොම ප්‍රභාකරයි. ඒ ප්‍රභාකර වූ සිත මේ වාගේ පිණුත් වෙන අවස්ථා කොටිකුත් තියෙනවා. අනිෂ්ඨ අරමුණේ ගැටෙනවා. ප්‍රිය අරමුණේ ඇලෙනවා. ඒ තැන්වල මාන්නෙත් ඇති වෙනවා. මේක මේ දෘෂ්ටිගත සිතුවිලිත් පහළ වෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස ආදී වැරදි හැඟීම් කොටිකුත් වෙනවා. එම අවස්ථාවකදී තමන්ගේ සිත තේරුම් අරගෙන මේ හිත නැවත ප්‍රබෝධ කරගන්න, පිරිසිදු කරගන්නට උපායක් වශයෙන් සලකන්නේ තුනුරුවන්ගේ ගුණ. දේවාලයට යන්නේ නැහැ. වෙනත් වෙනත් සාන්තුවරයන් ක්‍රියාගෙන යන්නේ නැහැ. තමන්ගේ එකම පිළිගැනීම පුනරුවන් බැවින් කුණුලුවන්ගේ ගුණ සිහි කරනවා. බුදු ගුණ, දාන ගුණ, සංඝ ගුණ සිහිපත් කරාම අර භය ඇති ගැනීම, ශෝක, දුක්, දෝමනස්, උපායාස, රාග, දෝෂ, මෝහ ආදී කෙලෙස් පිළිපුවා දුක් පීඩා සියල්ලම සංසිඳෙනවා. ඒ සංසිඳෙන්නේ කුමක් නිසාද? සිතේ ශ්‍රද්ධාව නිසායි, සිතේ පිළිගැනීම නිසායි. කුඩා දරුවෙකුට දුකක් ඇති වුණාම අම්මේ තාත්තේ කියලා දෙන්න, ඒ දෙන්න ළඟටයි එන්නේ. දෙලෙක් කෙනෙක් ළඟට යන්නේ නැහැ. ඒ වගේ තමයි සැබෑ ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා තමන්ගේ හැම චිත්ත පීඩාවකදීම සිතේ විකෘතියකදීම සොයා යන්නේ තුනුරුවන් වෙතයි. එසේ සොයා යාම සඳහා සිතේ ඇති කරගන්න පිළිගැනීම නිසා හිත පිරිසුදු වෙනවා. ඒ කාරියට අර සක්විත රජ කෙනෙකුට ලැබෙන උදකා ප්‍රසාදික කියලා මැණික ගමනක් යද්දී පයින් යද්දී බොරවැච්චි වතුරක් දැකලා වතුර පිපාසය අවශ්‍ය වෙලාවක මේ මැණික දාන වතුරද මේ බොර වතුර මැණික් පාටෙන් පිරිසුදු වෙනවා. ඒ වගේ තමයි බොර වෙන මේ හිත දුකට සනගාටුවට පත් වෙන මේ හිත බාහිර ප්‍රතිගැනීමද පත් වෙන හිත කෙලෙසුන්ගෙන් පිළිතේන හිත අද ශ්‍රද්ධා සයිසිතේ පහළ කර ගන්නකොට වහාම පැහැදිලා ප්‍රසන්න හිතක් ඇති බවටපත් වෙනවා. මුදිනක් වශයෙන් කියනවා නම් යම් කෙනෙකුට බයක් ඇති වෙනවා නම් ඒ බය ඇති වෙන වෙලාවේදී අර වාගේ තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරනවා. පසුගිය දවසක ගල්දුව ආරන්නේ සමීපයේදී මොබිරල්ලක් ආවනා වූ වෛද්‍යවරයෙක් සහිත වෛද්‍ය සේවාවේ නියුක්ත පස් දෙනෙක් තමන්ගේ වාහනේ සම්පූර්ණයෙන් වතුරට පෙරළුණා. වාහනෙන් කුසේ නමුත් එළියකාමේ පත් වෙන අල් බැඳගෙන මේ වතුරේ යහා මෙහා පාවෙමින් ගිහින් තියන්නේ අනිත්‍යවත සංඛාරා ගාතව තියෙන. ඒකෝට අනිත්‍යවත සංඛාරා කියන්නේ බුද්ධ ධර්මයක්. ඒ නාමයේ වෙන පිහිටක් හිතුවේ නැහැ. තමන්ට මතකත ආපු ඒ ධර්මයේ සිහිපත් කරනකොට පුදුම විදියට යැත්තන් ජීවිත දේරුණා. ඒත් ළඟට වතුරේ යහා මෙහා පාවෙමින් අත්සල් දැඳගෙන යනකොට දෙවියෝ දෙන්නේ කැවිලා වගේ ඉස්සරහට දෙන්නේ කැලගෙන ඔබගේ අපි පස්සෙන්ද මේ මහා ජලාශයක් වාගේ පේන ඈතට පේන මේ බොර වතුරේ එවාගෙන පරදිය මේවා පිරාගෙන ඉදිරින් දෙන්නේ කියනවා. ඒ දෙන්න පස්සේ මේ දස් දෙනාම යනකොට ආරන්නේ සමීප ඇවිදලා මෙන්න මෙතෙන් යන්නේ කියෝ එතන දෙන්න නොකෙනේ කියලා. දෙන්න නොකෙනේ කියමක් නිසාද මේ දෙන්න සැබෑ මිනිස්සු නොවෙන්න පුළුවන්. ඒකෝත් මේ දෙන්නට අර විදිහේ පිහිටක් ලැබුණේ ඒ පස් දෙනාට පිහිටක් ලැබුණේ අර බුද්ධ ධර්මයේ පිහිටක් ලැබීම නිසායි. තවත් ඔය වාගේ ඒ දවස් ඉදී දෙරෙච්ච බොහෝ දෙනෙක් කියලා තියෙන බුදු ගුණ සමාරු පිළිපිට සමාරු යම් යම් කර කුසල් මේවා පිහිටක් කළා කියලා තියෙනවා. එන් ඒ අය පුදුමාකාර විදියෙන් බේරලා තියෙන්නේ අර රත්නත්‍රයේ කෙරෙහි ඇති භක්තිය විශ්වාසය නිසා විතර නැගුණා වූ සම්පත් මේ සම්ප්‍රසාද ලක්ෂණ ශ්‍රද්ධාව නිසා. ඒ කියන්නේ හිතේ බය කැටගැනීම නැති වුණ, හිතට ආත්ම විශ්වාසයක් ඇති වුණ, ඒ අනුකූලයෙන් මිදුණා. එතකොට ඒක එහෙම අවස්ථාවලදී පවාවිතේ ප්‍රසාදයක් ඇති කර ගැනීම අර විදිහ ආනිසංසයක් වෙන්නේ ලැබුණේ රත්නත්‍රයේ විද්‍යමාන ඒකාන්ත සත්‍ය වූ මහානුභාව සම්පන්න වූ ගුණස්කන්ධය නිසායි. ඒ සම්බන්ධ සිතේ පහළ වන ශ්‍රද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. සම්පස්කන්ධන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ ඊටත් වඩා බරපතල ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, කුසල් කරන්න ඉදිරිපත් වුණාම ඒකට මේ බාධාවල් එන්න පුළුවන්. වැක්කෙන් තින්නේ, සුළඟෙන්, ජල ගැල්ම වලින් එවගේ වෙන රෝගාබාධ වලින් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් කාලගුණෙන් අසනීපාදීන් මේ බාධා එන්න පුළුවන්. නමුත් තමන් බලාපොරොත්තු වෙන යම් කුසල ක්‍රියාවක් කරන්නද අර බාධා වා සියල්ල තනපතක්වත් ගණන් නොගෙන ඒ සින්තම කරන් ඉදිරිපත් වෙනවා. සින්තම කරන් ඉදිරිපත් වීම නිසා අර බාධා වල තවා නැඳගෙන ඒවා හේමං කරගෙන තමා බලාපොරොත්තු වෙන ඇතේ කුසල ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. මේ කාර්දු 60කට පමණ පෙරදී ලංකාවේ යුද්ධ කොලාහල ඇති කාලේ ගල්දුව ආරන්නේ මුල්ම දායකාවක් සිටියා. පසුගිය කාලයේ සුමන කරුණාරත්න මැතිණියගේ මව්කුමිය මෙතුමියට ඕන වුණා කියක් නමකට දාන දෙන්න. ජනේ බොහෝ දෙනාට කියලා තින මං සියක් නමකට දාන දෙන්න ඕනි කියලා. ඒ කාලේ හාල් ලැබෙන්නේ සලාකෙට. මුං ඇට ලැබෙන්නේ සලාකෙට. උඹලකට ලැබෙන්නේ සලාකෙට. කිසිම දෙයක් වැඩිපුර ගන්න නැහැ. ඉතින් ඒ විදිහේ ආහාර පාන ද්‍රව්‍ය දුර්ලභ කාලෙක කොහොමද මේ සියක් නමකට දාන දෙන්නේ කියලා අසල්වැසියන් නැසිරිලි කියලා තියෙනවා. නමුත් මෙතුමියගේ හිතේ තියෙන සම්පත් සම්බන්ධන ලක්ෂණ ශ්‍රද්ධාව නිසා කියවලු ඔයගොල්ලෝ බය වෙන්න එපා. මම දාන දෙන හැටි පෙන්නන්න. ඔයගොල්ලෝ එක එකෙක් මට පොල් විරතු 100 දකින් ගෙනත් දෙන්න කිව්වා. පොල් විරතු 100 දකින් ගෙනත් දුන්නා මේ පළාත උනතරම් පොල් තියෙනවා. විශාල ප්‍රමාණයක පොල් විරතු රැස්ුණා. මේ පොල් විරතු මිල කළා. පොල් විරතු මිල කරලා අර වගේම අර සලාතක දෙන දාන වස්තු වෙනුවට විශාල ප්‍රමාණයක අවශ්‍ය දාන උපකරණ සම්පාදනය කරගත්තා. අසල්වැසියන් ඔක්කොම කැඳවගෙන ප්‍රදේශ වාසී භික්ෂුන් වහන්සේලා 30ක් නමක් කැඳවගත්තා. හැමෝම පුදුම වුණා මේ වාගේ දුර්භික්ෂ කාලයක මේ වාගේ පින්කම කරන්න පුළුවන් උනේ වෙන ආස්කමක් නිසා නෙමෙයි හිතේ පවත්නා වූ බලවත් ශ්‍රද්ධා සම්පත්තියයි. මෙන්න මේ වාගේ ශ්‍රද්ධාවට තමයි කියන්නේ සම්පත් සම්බන ලක්ෂණ ශ්‍රද්ධා කියන. මහබෝසතාණන් වහන්සේ කියන්නේ පූර්ව චරිතාපමණ තියෙන. මහබෝසතාණන් වහන්සේ එක්කමයක දේශිත පුත්‍රයෙක් කියලා විතරද කුඩා කාලයේ පටන් නිවක ඉදිරියේ දන්සලක් හදාගෙන දන්සලක් පවත්වුවා. දාසෙන් දාසනේ දන්සල වැඩි දියුණු වුණා. වෙනදාමෙන් ධනෝපායනය කරන දන්සල පවත්වනවා. දුගී මගේ අසරණ නාථා දෙන්න ක්‍රමන බ්‍රාහ්මනා දෙන්න දිනපතා මෙතන දාන සැපයෙනවා. ඔය අතරත අද්දාසක් නිරෝධ සමාපත්තියෙන් සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසෙන් බැලුවා උදේ පාන්දරම අද කොතනට වැඩියොත් දාන ලැබෙයිද කියලා. ඒ මොහොතේදී මේ දන්සලේ අර වෙන කොතනකවත් ආහාර පාන සම්පාදනය වෙලා තිබුණේ නැහැ. මේ පසේ බුදුරජාණන් වහන්සේ ඉරිදීෙන් වැඩලා මේ දන්සල ඉදිරියේ ඈතින් මුදලේ පෙනී හිටියා. ඒ වෙනකොට දහස් ගණනාවක් දුගී නමී අසරණයන් වට වෙලී හිටියා මේ දන්සල පැවි. එදා මේ පරිණීත වසවර්ග දිවී ලෝකයේ ඉන්න මාර්ගයේ පුත්‍රයා කල්පනා කළා මේ පසේ බුදුහාමුදුරන් අද පිරිනුවම් පාවන්න ඕනේ කියලා. දාන වරක් දන්න ඕනේ කියලා. පසේ බුදුරජාණන් වහන්සේටත් දන්සලටත් අතරේ 60 ක් පමණ දෙගපාල ගැඹුර ඇටේ තිරිලි අඟුරෙන් ගිනි ගත්තේ ආකාරයේ ගිනි අඟුරු වලක් නැවුවා. ඒක බලන්න බැරි තරම් අවිහිතනා නරකයේ තරම් පුදුම විදියේ තේජසක් ඇතිරුණා. දංගන්න පැමිණියා වූ අඥානත පිරිස දුදී මංගි අසරණ පිරිස කෑකෝ ගාන්න පටන් ගත්ත බයටපත් වෙලා. ඒ ලාමේ මේ මහා උදාර අදහස ඇති බෝධිසත්ව සිටු පුත්‍රයන් වහන්සේ එකාතකින් පිරිබත් පැලියක් අපේ කියාගෙන අනෙක් පැතෙන් හැන්දක් අරගෙන ආවා මේ ගිනි අඟුරු වල ළඟට. අත්ක කල්පනා කළා මෙතන ගිනි අඟුරු මලක් නිකන් හටගන්න බෑ. මේක යම්කිසි අදෘශ්‍යමාන දෙලිත නෝගේ මාර්යෝගේ බලපෑමක් වෙන්න ඕනේ. මේ වාගේ කුසල ක්‍රියාවන්ට බාධා කරන මාර පාත්‍ර දෙවියෝ ඉන්නවා. කවුරු නමුත් මේක මවාපෑව දෙවි කෙනෙක් ඇතුළු මට තේනේවා කියලා අහස දෙක බැලුවා. දැළුවම ආසේ දිලිසි දිලිසේ සිටියා මාර්ගයේ පුත්‍රයා. අසාසිතේ ඔබ කවුද? මං වසවර්ගදී පුත්‍රයා. මේ අඳුර වල මැවෙ තනුන්ද? එහෙමයි. ඒ කවර අපයස් නිසද? දාන වලක් පාන්ද. ඒ නාමයේ දෝසතුන් වහන්සේ අභීතව අභියෝගයක් කළා. වසවර්ගදී පුත්‍රයේ ඔබ වගේ එක්කෙනෙක් දෙන්නේ මේ දහස්තාවක් මැලේ දාන වලක් පානට බෑ. මම දාන දෙන හැටි බලන්නයි කියලා ඕක අභියෝගයක් කරලා හිතේ සත්‍යයක් යාවක් ඇති කරගත්තා. මං කුඩා කල පටන් නිති පන්සිය දැක්කා සත්‍යයි. ඔය අතිසේ දැක්කා සත්‍යයි. මෞපියන් නුවතන් කළා සත්‍යයි. ලෞකික සත් සම්පත් නොපතා ලෝකුරා බුදුබාපතා දාන පාරමී පුරමින් සිටිනවා සත්‍යයි. මේ ලෝකේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකපාල වුණා සත්‍යයි. ඒ මහෝත්තමයන් වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥාදී ගුණ අනන්ත බව සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මත මේ ගිනි අඟුරු වල මැද්දෙන් ගිහෙන්න නිරුපද්‍රතව මේ දානේ දීගන්ත ලැබේවා කියලා අදිස්ථාන කරගෙන අනිත් වතේ ඉන්නේ අත පුදුමයට විස්මයට දීතේ පමුණුව මේ ගිනි අඟුරු වල දෙපැන්න. මේක නම් මහා පුදුම සම්පත් සම්බන්ධයක්. ඒ කියන්නේ වේගයෙන් ඉදිරිපත් වෙනක් උද්‍යෝගින් ඉදිරිපත් වීමක්, අභිහිත ඉදිරිපත් වීමක්, ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වීමක්. මේ අවස්ථාවේදී මාර්ගයේ කුත්‍රය ආහසේ දිලිසි දිලිසේ සිටිද්දී භෝගේ තේජානුභාවයෙන් නැගුණු මේ ගිනි අඟුරු වල නැද්දෙන් සතරෝධයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වුණ හේතුව මස්වානාලෙකේදී ලෞතුරා බුදුව තමන තමන පීවරක් ගානේ නෙළුම් මල් කෙතෙන් සුදුසු තරම් පුණ්‍ය භාග්‍යයක් ඇති බැවින් මේ මහබෝසතුන් වහන්සේ සනතුඩක් නොවනු පිණිස මේ ගිනි අඟුරු වල නැද්දෙන් සතරෝධයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වෙලා දෙපිය පිළිගත්තා. පස්වන ක්‍රියේතෙන් පෙනෙපෙන කසේ බුදුරජාණන් වහන්සේ තුමේ දානේ බෙදද්දී කියනවා, කාමං පතාමි නිරයන් උද්දකාදෝ අවංසිරෝ නානරියන් පරිස්සාමි හන්දෙපින්නම් පටිග්ගහ. ස්වාමීනි, ලොවට තින් පෙත්තක් ඇති උත්තමයන් වහන්සේ, මම මේ ගිනි අඟුරු වල නැද්දට පැන්නේ මගේ ඒක යටිකුරු වෙතොත් වේවා, දෙපා උඩුකුරු වෙතොත් වේවා, ගිනි අඟුරක් බාට පත්තුනොත් වේවා, එසේ නමුත් මගේ දන්සැලක පැමිණි තිංකෙතක් වූ ඔබ වහන්සේට මේ දාන නොදීන්න මට පුළුවන්කමක් නෑ ස්වාමීනි. මට අනුකම්පාවෙන් මගේ මේ දාන ඉවසාව දාන සේක්වා කියලා පාත්‍රයට දාන දෙදුවා. මේක බලානු සිටි අසල් වැසි පිරිස මහත් සමින් සාදුකාර දුන්නා. කලින් භීතියෙන් ඇඳු වැළවූ ගෝසා කළ පිරිස දැන් සාදුකාර දුන්න. මේ වෙලාවේ අහස දෙවියෝ සාදුකාර දෙන්න ඇති. මා බිරිකෘතයන් ලජ්ජාවෙන් පැන ගිය වසේ බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් අනුමනිමි දේශනා කළ අහසක තෑනගල පැළිතෙනීම වැඩියා කුසල් සිත තවතවා දියුණු වෙන. ඒලාවේ නෙළුම් මල උඩ වැඩේ ඉඳගෙන මේ බෝධිසත්වයන් වහන්සේ අසල්වැසියන් දෙපින් දීමක් කළා. සත්පුරුෂයන් මේ පින්කම් කරන්න බහම වෙත්වා. මගේ ජීවිතය ගැන නොබලා මම මේ ගිනි අඟුරු වල නැද්දට පැන්නා. නමුත් මා ඇතුළු ධර්මයේ මට පිහිට වුණා. මගේ ජීවිත පරිත්‍යාගයෙන් කරගත්ත මේ කින ඔබ සැම අනුමෝදන් වෙත්වා. මේ කුසල දාලේ මේ සංසාර සාගරේ කොළොත් මා දින්නක් ඇති මේ ලෝකයේ ජිනි නිවන සියලු සත්‍යයන්ද අමා මහ නිවන් දෙන්න බුදුදාතුනි හේතු වේවා කියලා කැතියි. මේ වාගේ පුදුම අවස්ථාවන් බෝධිසත්ව චරිතයේ සඳහන් වෙනවා. ඒ විදිහ මහ පින්කම් කරන්නේ උද්‍යෝගීමත් භාවයක් ඇතුවනේ දෙවියන්ගේ බලයක් නිසා නෙමෙයි, මව්පියන්ගේ වරමක් නිසාද නෙමෙයි, තමන්ගේ සිතේ ඇතිකර ගන්නා අසීමිත ශ්‍රද්ධා සම්පත්තිය නිසායි. මේක තමයි සම්පත් සම්බෙන ලක්ෂණ ශ්‍රද්ධා. ඕකප්පන ශ්‍රද්ධා කියන්නේ ඊට වඩා තවත් තත්ත්වයක්. ඒ කියන්නේ දැන් මඩක ඉන්නක් හිතේවන්න ඕක වැටෙනවා, භාවියාගොඩ ඉන්නක් හිතවන්න ඕක වැටෙනවා. ඉන්දර කියලේ වාගේ, ඉන්දර කියලේ කියන්නේ නගරද්වාරයක අද වාගේ මේ කොන්ක්‍රීට් උපකරණ නෙමෙයි, විශාල ශක්තිමත් අරටුවක් ඇති දැව කඳක් හිටවනවා. එක්කෝ සියඹලා අරටුවක්, නැත්නම් ඇසලලා කහටුවක්, නැත්නම් නාගහ අරටුවක්, මේ වාගේ කල්පවත්න අරටුවක් රියන් අටක් අරගෙන රියන් හතරක්ම පොළවේ හිඳවනවා. රියන් හතර කියන්නේ අද අඩි හයයි. අඩි හයක් පොළවේ ඉන්දෙනවා යක කරනවා අඩි හයයි පොළොවෙන් උඩට තියෙන. මේක තියෙන ඉන්ද්‍රිය කියලා කියන එක තියෙන ඉන්ද්‍රිය කියලා දෙකක් තියෙනවා. බණ ඉන්ද්‍රිය කියලා අන්තෝ ඉන්ද්‍රිය කියලා තියෙන. මේකට අපි කියන ඉදි කඳුල්ල කියලා. මේ ඉන්ද්‍රිය කියලා තමයි මේ දොරටුව සවි කරන්නේ. නගරද්වාරේ සවි කරන්නේ ඉන්ද්‍රිය කියලා. මේ ඉන්ද්‍රිය කියලා කොච්චර ශක්තිමත්ද කියනවා නම් එතකොට සොලවන්න බෑ. අතර දිගින් සමාන වේනම්බ සුලමින් වාස් මේක පෙළෙන්නේ නැහැ. ඒතරම්ම ඉස්තිරව පොළොවේ පිහිටා තිබේ. අන්නේ වාගේ තුනුරුවන්ගේ ගුණස්කන්ධය කෙරෙහි මොනම මාර්ගයේ පුත්‍රයෙක් කියලා කිව්වත් විනාශ කරගන්නේ බැරි තරම් පොළොවන්නේ බැරි තරම් ඉස්තිරව පිහිටා ගන්න ශ්‍රද්ධාවට තියෙනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාවේ. ඊළඟට ආගම ශ්‍රද්ධාව. ආගම ශ්‍රද්ධාව කියන්නේ මතු බුදු වෙන දවස නියත ගෙරන් ලබාගත් බෝසතුන් වහන්සේලාට, මතු පතේ බුදු වෙන දාට නියත විරණ ලබාගත් පතේ බෝසතුන් වහන්සේලාටත්, මතු රහත් බව ලබන්න නියත වුණා වූ බෝසතාණන් වහන්සේලාටත් භවයෙන් භවයට පිහිටෙනවා දාන සීල නෛත්‍රාම්‍ය ආදී කුසල් කරන සුදුසු ශ්‍රද්ධාවක්. මේක ප්‍රේමයෙන් භවයෙන් භවයට පිහිටේ ජීුණු වෙන ශ්‍රද්ධාවක්. ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. මහා බෝධිසත්ව චරිතවල සඳහන් වෙනවා මොන විදිහේ ආත්මාවේගයකට පත් වුණත් උන්වහන්සේ ජීවිතේ කරන්නේ පාරමිතාවක්. ඔය තරම් අසරණ දුක්පත් කෙනෙක් වෙලා උපන්නත් අර බෝධි සම්භාර පුරන්ද උන්වහන්සේ භවයෙන් භවයට සද්ධාව පිහිටලා තියෙනවා. මාතංග කුමාර කාලේ ඥාන වඩා බමලෝ යන්නත් සමත් වුණේ අර භවයෙන් භවයට සද්ධාව නිසා. සමාජ පක්ෂීන් වෙලා, සමාජ සිසුපාවන් වෙලා, මුවන් වෙලා, ගෝනුන් වෙලා, අස්යන් වෙලා, ඇතුන් වෙලා, ගවයන් වෙලා, එවාගෙන වතුරන් වෙලා, පක්ෂීන් වෙලා, මොනරුන් වෙලා, හංසයන් වෙලා, වතුරන් වෙලා ඒ කොයි කොයි අවස්ථාවට ගියත් බෝසතුන් වහන්සේට භවයෙන් භවයට ශ්‍රද්ධා පිහිටත් තිබුණ නිසා ඒ භවයට අදාළ කුසල් පාරමී රැස් කරගන්න සමර්ථ වුණේ. මේකට කියනවා ආගම ශ්‍රද්ධාව. දැන් බෞද්ධයන් වශයෙන් අප ගැන හිතන්න පුළුවන් අපි ආගම ශ්‍රද්ධාව ඇති ඇතුටි. ආගම ශ්‍රද්ධාව කියන්නේ පූර්ව ජාති වෙලා පුරුදු කරගෙන එන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධා නිසා අපට නැවත නැවත දාන සීල භාවනා ආදී කුසල් කරන්න හිත නැමෙනවා. අනික තමයි අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව කියන්නේ යම් කෙනෙක් සෝවාන් මාර්ග ඵලයට හෝ තනියනම් ඔහුගේ සිතේ ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාවයි. මාර්ගඵල ආදීන්ගේ ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාවයි. ඒක මාර්ගී පුත්‍රයාටවත් පොළවන්න බෑ. එක දවසක් සූරම් බට්ට කියන බ්‍රාහ්මණ මානවකේ සරුවඥන් වහන්සේට තනෙන බණ අසලා සෝවාන් වෙලා ගියා. ගෙදර ගියාට පස්සේ තවත් බුදු කෙනෙක් ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා කියනවා මම මේ සුවල්ක වේලාවට ඉස්සර බණක් කිව්වා මේක නිවැරදි කියලා දෙන්නාවයි කියලා. එතකොට මේ සූරම් බට්ට මානව පිළිතනවා බුදුරයන් වහන්සේලාට කවදාකවත් බණ වරදින්නේ නැහැ. අමතකේනේ යමක් කියෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සේ බුද්ධරේතෙන් හිතේ තැනැත්තා කියනවා මේ සමාද මා ප්‍රකාශ කළානේ දෙතිල සංස්කාර අනිත්‍යයි කියලා. සීල සංස්කාර දුක්ඛයි කියලා, සීල ධර්ම අනත්තයි කියලා. නමුත් සමහර සංස්කාර තියෙනවා අනිත්‍යයි, සත්‍යයි, ආත්මයි කියලා. එතකොට මෙතුමා හිතනවා මේක නම් බුදු කෙනෙකුගේ දේශනාවක් වෙන්න බෑ. මේ වාගේ බුද්ධ විලාස මවා ගන්න පුළුවන් දෙවියන්ට, මාළ දෙවියන්ට පවා. එනික ඇසුවා තමුන් කවුද කියලා. එතකොට කිව්වා මම වසුවත් දී පුත්‍රයා කියලා. මේ සූරම් වාක්‍ය මානවතුම අසුරු සනාක් ගහලා කිව්වා වසුවත් දී පුත්‍රයේ ඔබේ නිත්‍ය නිර්දෙන්නේ නෙමෙයි. කීයක් දහහක් ආවත් මගේ පිරිත් ශ්‍රද්ධා සලවන්නේ බෑ කියලා අසුරු සනාක් ගහනකොට මාර්ගයේ පුත්‍රයා අතුරු දානවා. මේ වාගේ මාරේකට දෙවියෙකුටවත් බෑ සෝවාන් ආදී මාර්ගඵල ආදීන්ගේ ශ්‍රද්ධාව සලවන්නේ. ඒකට කියනවා අභිගම ශ්‍රද්ධාව. දැන් අර දෙවි දේවතාවෝ දෙවුලෙන් දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් හිත වෙනකොට මේ අනුශාසනාව කරනවා. සාමේ ශ්‍රද්ධා නිමිත්තාක මූලජාතා ප්‍රතිත්තිතා. මේ කියන සයාකාර ශ්‍රද්ධාව මූලදැකගත් ශ්‍රද්ධාවක් බාට සමුනවා ගන්න. යාව ජීවන් අසංහිර ජීවිතාන්තය දක්වා නොකෙල්ලෙන ශ්‍රද්ධාවක් කරගන්න. සද්ධාන්නේ සුත්ත වේදිතේ ස්වාත්ථකාදී ගුණ සම්පන්න වූ සම්බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධා පිහිටුවා ගන්න. එසේ පිහිටුවාගෙන සතෝ ඕපදිතං පුඤ්ඤං කත්වා දානේන සම්බහු. දාන සීල භාවනාදී වශයෙන් ඕපදේ කුසල් බහුලව කරගන්න. ඕපදික කුසල් කියන්නේ නිවන සඳහා නිවන් පතාගෙන දානාදී කුසල් කරනවා. නිවන සඳහා කුසල් කරගන්න අතර නිවන් දකින අතුරු අනිවාර්යයෙන්ම දෙව්ලෝක, බමලෝක, මනුලෝක යන්න ලැබෙනවා. නිවන් සඳහා කුසල් කරගෙන දීමානුසාදී සම්පත් ලැබුණාම ඒවා සාර වශයෙන් පිළිගන්නේ නැහැ. ඒවා කාමකාලික දේ බව තේරුම්ගෙන ඒ සම්පත් ඇලෙන්නේ, ගැලෙන්නේ, බැඳෙන්නේ, මුලාවන්නේ, වෙලෙන්නේ, සැතලෙන්නේ නැතුව නැවත නැවත කුසල් කරගන්න හිතේ නැනෙනවා. එනිසා දෙව්ලෝ, මනුලෝ, බමලෝ ඇලෙන්නේ නැතුව කුසල් කරගන්න සමත් වෙලා ඒ තුන් ලෝකයෙන් මෙතර වේ ලැබෙන නිවන දක්වාම යාගන්න සමර්ථ වෙනවා. මේකයි මේ ඕපදික කුසලයේ තියෙන වක්නාක. එතකොට මේ දෙවි දේවතාවන්ගේ ආරාධනය මේ විදිහටයි පැවතෙන්නේ. සිතීමේ ආසන ලකුණු පහ වුණාම නන්දමානයට කැඳවලා අනුශාසනා කරනවා මේ දෙවොලෙන් පිටව මනෝලෝ නැමෙති සුගති උපදින්න සුගති උපදින්න සුගති පිටිලා බුද්ධ ශාසනයලා ස්ථිර ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්න, මෙසලින ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්න, ජීවිතාන්තය දක්වා පිහිටුවාගත් ශ්‍රද්ධාවෙන් යුතුව දාන ආදී කුසල රැස් කරගෙන අයමත් වෙන අපේ ලොක්දවලුට. මේකයි අනුශාසනාව. ඉතින් මේ විදිහට සරුවඥන් වාසේ දේශනා කරන්න හේතුව මොකද? මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන වටිනාකම බහදා දීම නිසායි. එක සත්කලෙක තියෙනවා තියෙන මහා ජීවයන් හතරක්. පූර්ව විදේහය, අපර ගෝයායනය, ජම්බුද්දීපය, උතුරු කුඩු දිවියන කියේ. මේ අනෙක් ජීවයන් ඔයක වඩා මේ ජම්බුද්දීප වාසයේ මනුෂ්‍යයන් සියලු දෙයින් අග්‍රයි. ඒ කියන්නේ ශූර භාවයේ, එවාගෙම ඥානවන්ත භාවයේ, සතිමන්ත භාවයේ සහ සියලු සමාධි ප්‍රඥා ගුණ පුරන්න සුදුසු තත්වයෙන් දඹදිවතල වාසයෙන් අග්‍රයි කියන එක පහදා දුන්නා. මේ දඹදිව කියන්නේ ඉන්දියාව පමණක් නෙමෙයි. ඉන්දියාවට අයිතිනේ අද කාලේ ඇටියට පෙරදිග රටවල් ඔක්කොම ඉන්දියාවට අයිති ජම්බුද්දීප කියන කොටස. ඒකේ ජම්බුද්දීපේට අයිති කොට්ටාසේ කොයිහරි දිවයිනක පහළ වුණා නම් ඔය කියන සූර භාවයක්, සතිමන්ත භාවයක්, සීලාදී බ්‍රහ්මචාරියේ ගුණ පිරීමේ සුදුසු භාවයක් මේ පුජ්‍යලයන්ට පිහිටෙනවා. තෝද සරුවඥන් වහන්සේ ඒ තත්ත්වේ වටහා දීම පිණිසයි මේ දේවාචාන සූත්‍රයේ දේශනා කළේ. ඒ කියන්නේ දෙවියන් වශයෙන් ඉඳලා මනුලොවට එන්නේ ඇවිල්ලා මේ බුද්ධ ශාසනය වෙලා සතිමන්තව ශ්‍රද්ධා සම්පන්නව අර වගේම සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් නැවතත් දෙව්ලොවට එන්නේ කියන එකයි අනුශාසනා. නිසා බෞද්ධයන් වශයෙන් අපතේ ඇති මොනතරම් ධර්ම වාසනාවක්, පුණ්‍ය වාසනාවක්, පාරමී වාසනාවක් ඒකාද්ද කියන කමෙන් තේරුම් ගන්නට පුළුවන්. දෙවියන්ට වඩා දැන් මිනිසයන් ඒ ඇති වාසනාවන්තයි. මිනිසයන්ට පුළුවන් ශ්‍රද්ධා පිහිටුවා ගන්න, සීලය පිහිටුවා ගන්න, ත්‍රිපිටකය කියන ධර්මඥානය පිහිටුවා ගන්න, ඥානය කියන පරිත්‍යාග ගුණය පුරුදු කර ගන්න, ප්‍රඥාව කියන භාවනා ප්‍රඥා දිනු කර ගන්න මිනිසයන්ට බොහොම දෙයකින් පුළුවන්. ඒක තවත් සම්පත් තමයි සත්පුරු ශාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මාර්ධන ප්‍රතිපදාව. මේ ධර්මතා හතර තියෙනවා සෝතාපට්ඨි අංගතිය. මේ ධර්මතා හතර තියෙනවා නම් ඒ මුල් කොටගෙන සෝවාන් වෙන්න පුළුවන්, සකදාගාමී වෙන්නත් පුළුවන්, අනාගාමී වෙන්නත් පුළුවන්, රහත් වෙන්නත් පුළුවන්. මේ නිසා මේ ධර්මතාවන් පිළිපදවාගෙන බුද්ධ ශාසනයේ හිලා අර දානසේල භාවනාවේ කුසල රැස් කරගන්න ලෙසයි සරුවඥන් වහන්සේ මේ දේශනේ පවත්වන් දෙදිනේ. ඒ අනුව සලක බැලීමේදී බුද්ධ ධර්මයේ තුලින් අපට විශාල වින්දනයක්, කියන්නේ මානසික සතුටක් ඇති කරගන්නට පුළුවන්. ඒ සතුට තමයි අර ආත්ම ප්‍රත්‍යක්ෂාව කියලා තමන්ගේ ජීවිතය ගැන බලා සතුටු වෙන්න පුළුවන්කම. ඒ කියන්නේ අපේ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුළ කල්‍යාණ මිත්‍ර පරිසරයක ප්‍රතිරූප දේශ වාසයක වෙසෙමින් දාන සීල භාවනාවේ කුසල් පාරමී පුරා ගන්න අපට වැඩි තියෙනවා නේද භාග්‍ය කියලා හිතෙනකොට ආපස්ස බලලා ඉදිරිපිට බලලා සමන්නේ සැනසෙන්න පුළුවන්. ඒකයි ආත්ම ප්‍රත්‍යවේක්ෂාව කියලා සඳහන් කරන්නේ. මේ යනු සලක බැලීමේ දේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙන්නේ මනුලුව. පසේ බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ මනුලුව. දෑගසවුවන් දෙනම පහළ වෙන්නේ මනුලුව. බුද්ධ මාතා පිතා පහළ වෙන්නේ මනුලුව. අග්‍ර උපස්ථායකයන් වහන්සේලා පහළ වෙන්නේ මනුලුව. එවාගෙම තවත් තවත් චක්‍රවර්ති රජදරුවෝ පහළ වෙන්නේ මනුලුව. මේ වගේ උසස් පුද්ගලයන් පහළ වෙන එකම තැන තමයි මනුලුව. මනුලුව පහළ වුණොත් තමයි මේ සියලු ආකාර සම්ප්‍රත්තව පිහිනිකම් කරන්න ලැබෙන්නේ. එතකොට ඒ බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා වැනි ශ්‍රේෂ්ඨ මහෝත්තමයන් වහන්සේලාටද වාස භවනයක් කරන මනුෂ්‍ය ලෝක උකන්නාස සෑම දෙනා විසින් කළ යුතු වන්නේ එදිනෙදා ජීවත් වීමේ ස්වල්ප මාත්‍ර සැපයක් පමණක් වින්දනය කරන්නේ නැතිව අල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කරගෙන සදාකාලික සෝය වෙන, වෙනස් නොවන සෝය වෙන, සාන්ත සෝය වෙන, අමා මහ නිවනට සතුටු සිද්ධ කර ගැනීමයි. ඒ සඳහා කළ යුතු දේ තමයි තා කුඩා කුසලයේ පටන් කරන සෑම කුසලයකදීම අර තමන් යම්කිසි බෝධිඥානයක් සිටේ දරාගෙන මත රහත් බෝධියෙන්, පසේ බෝධියෙන්, සම්මා සම්බෝධියෙන් කියන බෝධිඥානයකින් මඟඵල නිවන් සුව ලබන්නේ හේතු වේවා කියන අදිත්‍යානින් කුසලයක් කර ගැනීම. ඒක මනසින් පුරුදු වුණාන් පස්සේ අපර දෛනික කටයුතු වලදී පවා ඒ චේතනාව හිතේ දරාගෙන කුසල සිතින් දවසේ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ දත් නැගීම, මූණ කැදීම, ඇඳුම් ඇඳීම, අනුභව කිරීම, කෑම බීම ගැනීම, මල් පෙත්තන් හැම ගැනීම, ගමන් බිමන් යාම, යාන වාහන කැදවීම, සාධකාරී කිරීම හැම කටයුත්තකදීම අපට පුළුවන්කම තියෙනවා. ඒ ඒ ක්‍රියාවෙහිදී කුසාසිත පහළ වෙන ඇටියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පවතින පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපට සරුවක් යන වාසේ මනමින් උපදෙස් දෙලා තියෙනවා. ඒකට කියන්නේ ක්‍රමික වාසනියක් තමයි අප්‍රමාදයෙන් සම්පාදේත කියන වචන. එළඹ සිටි සීයෙන් වාසය කෙරෙත්වා. එළඹ සිටි සීයෙන් වාසය කරනකොට කුඩා දරුවාට කෑම බීම දෙන මව්කමේ ප්‍රවා ඒ වෙලාවේ කරගන්නේ කුසලයක් වාක පැමිණෙනවා. කුඩා දරුවාට කෑම බීම සැලකෙන වෙලාවේ මව්තුමී ජීවිතේ පහළ වෙන්න ඕන කම කියන්නේ මමත් කුඩා කාලයේ මේ වගේ මව්පියන්ගෙන් උවටන් ලැබලා තියෙනවා. මම මෛත්‍රියෙන් කරුණාවෙන් මේ සත්කාර කරන ලබන මේ දරුවන්ට කුසාසිත පහළ වේවා. මේ දරුවන්ගේ තේ සද්ධාව, සීලය, ත්‍ෘතිය, ත්‍යාගය, ඥානේ, ගුණේ නුවණ පිහිටාවා. මේ දරුවා අනාගතේ යහපත් බෝසත් චරිතයතු මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සතර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අමා මහ නිවනේ සැනසීමට මාගේ උපස්ථාන උපකාර වේවා. එතකොට මේ දරුවන්ට සැලකෙන සැලකිල්ලෙන සමන්ද පාරමිතාවක් වේවා. බෝධි පාප් ධර්මයන් වාට සත් වෙන වගේ මේ දරුවන්ටත් ඒ ගුණ පිහිටෙනවා. මේ වාගේ තමයි සතෙකුට කැමතිගත් දුන්නත් ඒකත් හන වාගේ කුසල සිතක් පහළ වෙන හැටි කරන්න පුළුවන්. පූජකුට බල්ලෙකුට නම් කැමතිගත් දෙනව හිතන්න පුළුවන්. මේ සතා මේක පෙර අනන්ත ජාතිල අප වාගේ මිනිස්සු වෙලා හිටියා. සක්විති රජ වෙලා හිටියා. සද්දෝ රජ වෙලා හිටියා. බමලෝ හිටියා. සංකාර ස්වභාවයෙන් නිසා දැන් මේ තිරිසන් සතෙක් වෙලා ඉන්නවා. මමත් අනන්ත ජාතිල මේ සත්වයට පත් වුණා. මම සෝවාන් ඵලයටවත්පත් නුනොත් මතුවානාගතයේ මේකට පත් වෙන ඉඩ තියෙනවා. මා මේ කරන මෛත්‍රී පරිත්‍යාගයේ මේ සතාගේ සිටේ කුසාසිත පහළ වීමද හේතු වේවා. මේ සතා මතු සුගතියේ උපදේවා. කලම මිත්‍රයන් ලබාගෙන දාන ආදී පාරමී පුරා සතරින් අතමින්දී ශාන්ත නිවන් සුව ලබන්න මාගේ මේ දානි උපකාර වේවා. මේ වාගේ හිතාගෙන සතිගුණ සැලකීමෙන් ඒකද තමන්ගේ පාරමිතා භාගපත් වෙනවා. මෙන්න මේ ආදීවතේ නුවමින් කලකාගෙන යෝනිතව මනසකාරයේ පිහිටවාගෙන අපර සෑයන වෙලාවම කුසාසිතෙන් කටයුතු කරගන්න පුළුවන් නිසායි කරුවක් යන් වාස දේශනා කළ අප්‍රමාදේන සම්පාදේත පළමෙකිට තේනුනේ යුතුව කටයුතු කෙරේවා. නිසාමේ කුසාසිත සුඛ ඥානය අපට දුක්ඛ සත්‍ය ආબોධ වෙනවා, සමුදය සත්‍ය ආબોධ වෙනවා, නිරෝධ සත්‍යෙ සම්‍යත වෙනවා, මාර්ග සත්‍ය ජීවනෝත සත්‍ය වෙනවා. නිසා බුදු සසේ බුදු මහරහතන් වහන්සේලා අනුව යමින් සද්ධාව නුවණ පෙරසුකොට ගෙන අද මේ සිද්ධ කරගන්නාද කුසලය අපේ චිත්ත සන්තානවල බෝධිපාක් ධර්මයන් වැඩි දියුණුවේ පාරමී ධර්මයන් මුදුන් පැත්තේ මෙලොවත් පල්ලොවත් ජයගෙන පැතු බෝධියකින් අග්‍ර අමාමහ නිවන්සුව ලබන්නට හේතුපනිස්රේ වේවා ප්‍රාර්ථනා සබා ගනිමු.